අතිගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණා බිලාසී සසර දුකින් එතරවනු කැමති කාරුණික පින්වත්නි, අද දවසේ අපි හැම දෙනාගේම අරමුණ බලාපොරොත්තුව සසර දුක් ගෙවාලන, සසර දුක් නිමා කරන ඒ උතුම් සොඳුරු මඟ පිළිබඳව සොයා සපයා දැනගන්නටයි. ඒ සඳහා අවශ්‍ය කරන කරුණු මතු කරගන්නට පුළුවන් කාටත් හුරු පුරුදු සතිපට්ඨාන සූත්‍ර ධර්මයේහි ආරම්භක දේශනා පාඨයයි අපි මාතෘකා කරන්ට යෙදුනේ. එහෙත් ඒ සූත්‍ර ධර්මයට අනුව සසර දුක් ගෙවාලන ඒ ධර්මය සොයන්නට විමසන්නට පළමුව ඒ සඳහා අවශ්‍ය කරන මානසික පසුබිම හදා ගැනීමේ අවශ්‍යතාවය දැනෙනවා. එසා අපි කාර්ය බහුල ජීවිත ගත කළ පිරිස එවන් යම් දුරකට අතහැරිලාවත් තාමත් ඒ අත්හැරලාපු දේ පිළිබඳව, තිබුණු වගකීම් පිළිබඳව, යුතුකම් පිළිබඳව, බැඳීම් පිළිබඳව තවමත් ඒ අතට දුවන සිතුවිලි වලින් යුක්තයි මේ හැම කෙනෙක්ම. එනිසා ඒ පැත්තට එදෙන සිතුවිලි ගමන ටිකක් පාලනය කරලා මේ පැත්තට සිතුවිලි වල නැමීමක් යොමු වීමක් කරගන්න ඕන. ඒ සඳහා උපකාරයක් හැටියට අපි ටික වෙලාවක් බුදු ගුණයට ලෞතුරු ගුණයට සිත යොමු කරලා පුංචි බුදු ගුණ භාවනාවක යෙදිලා බුදු ගුණයෙන් සිත සනසාගෙන ඉන්නතුරු උන්වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයට සිත යොමු කිරීම බොහෝමත්ම ප්‍රයෝජනවත් වේවි. එනිසා අපි ටිකක් සූදානම් වෙමු බුදුරජාණන් වහන්සේ පිළිබඳව ටිකක් හිතන්න විමසන්න. බුදුරජාණන් වහන්සේ කියලා අපි කතා කරන්නේ කෙබඳු උත්තමයන් වහන්සේ නමකටද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරන භාවනාව, බුදුරජාණන් වහන්සේ පිළිබඳව නැවත නැවත කරන ගුණ මෙනෙහි කිරීම බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය හිතේ වා කෙලෙස් ගිනි යටපත් කරලා සිත සංසිඳීමට ලක් කරන උතුම් භාවනාවක්. අද දවසේ බුදුගුණ භාවනාව හැටියට විවිධ ක්‍රම ලෝකේ භාවිතා වෙනවා වෙන්න පුළුවන්. ඒ තුල ලොකු ශාන්තියක් හිතක් ලැබෙන බවත් ඇත්ත. එහෙත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැබවින්ම දැන ප්‍රත්‍යක්ෂ කොට ගුණ දැන අවබෝධයකට එන්න නම් ඒ ලෝකේ කෙරෙන භාවනා ක්‍රම අතරට තවත් විශේෂී අදහසක් එකතු වෙන්න වෙනවා. බුදුසිරිත බුදු ගුණය යම් පරේෂණාත්මක විමසීමකින් අනතුරුයි සැබෑ ලෙස බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අතරේ අරහං කියන ගුණය පිළිබඳව අපි නිතර කතා කරනවා. අරහං කියන වචනේ තේරුම සුදුස්සා යන අදහසයි. සුදුසු බව කුමක් සඳහාද? සියලු දෙනාගේ පුද පූජා ලබන්න සුදුසුයි. මෙහිදී සුදුසුකම වෙන්නේ තව කෙනෙක් දෙන දේ පිළිගැනීම නොව. ඒ සුදුසුකම අපි හැමෝටම තියෙනවා. යම් කෙනෙකු යමක් දෙන්නේ කිසියම් අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ඇතිව. ඒක ලෞකික අපේක්ෂාවක් වෙන්න පුළුවන්, ලෝකෝත්තර අපේක්ෂාවක් වෙන්න පුළුවන්. ඒ ලෞකික වූත් ලෝකෝත්තර වූත් අපේක්ෂා ප්‍රාර්ථනා සමුර්ථ කරලා දෙන්නට යම් උත්තමයෙක් සමග්ද උන්වහන්සේ සියලු දෙනාගේ පුද පූජා ලබන්නට සුදුසු වෙනවා. ඒ සුදුසුකම ලැබුවේ කොහොමද? කාගෙන් හෝ ලැබුණු සම්මානනීය තනතුරක්ද? රජ පරපුරෙන් ලැබිච්ච ප්‍රසාදයක්ද? ත්‍යාගයක්ද? උන්වහන්සේ තනතුර ලැබුවේ කාගෙන්වත් ලැබූ දෙයක් නොව, කවුරුන් දුන් දෙයක් නොව, රහසින්වත් පවු නොකළ නිසා, කෙලෙසුන් කෙරෙන් දුරු වූ නිසා, සසර ගමන නිමා කළ නිසා උන්වහන්සේ සුදුසුකම ලබා ගත්තේ. ඒ සුදුසුකම ලබාගත් උන්වහන්සේගේ අරහං ගුණය පිළිබඳව ගුණදෙන ප්‍රසාදයක් ඇති කරගන්න නම් කෙලෙසුන් කෙරෙන් දුරු හේයින්, සියලු පාපයන්ගෙන් මිදුණු හේයින් අරහං නම් වනසේක කියලා උදේ හිට රෑ වෙනකන්, රෑ සිට උදේ වෙනකන් මෙනෙහි කළත් ඒ සැබෑ ගුණය ප්‍රකට වෙන්නේ නැහැ. ඒ මානසිකාර්යය තුල කෙලෙස් යටපත් වීමක් වෙන බව ඇත්ත. බුදු ගුණය බුදු සිරිත ප්‍රකට වෙන්නේ නැහැ. බුදු ගුණය ඒ අසිරිමත් බුදු සිරිත ප්‍රකට වෙන්න නම් ප්‍රකට වෙන විදිහට බලන්න වෙනවා. එහෙනම් බුදු ගුණ භාවනාව වෙනසක් වෙන්න ඕන කියලා කිව්වේ මෙතනයි. රහසින්වත් පවුණු කළසේක, කෙලසුන් කෙරෙන් දුරුසේක. එනං උන්වහන්සේගේ අරහන් ගුණය හඳුනගන්න නම් කෙලෙස් කියලා කියන්නේ මොනවද කියලා හඳුනා ගන්න වෙනවා ඉස්සෙල්ලා. පව් කියලා කියන්නේ මොනවද කියලා හඳුනා ගන්න වෙනවා. හිත කිලුටු කරන ධර්මවලට කෙලෙස් කියනවා. ඒ ක්ලේශ ධර්මයන්ගෙන් හිත කිලුටු වුණාම කිලුටු සිතින් කරන ක්‍රියාව කාය වාක් මනෝ ක්‍රියාව කුසල සහගතයි. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. එනම් උන්වහන්සේ සැබවින්ම කෙලෙසුන් කෙරෙන් දුරු වීද සියලු පාපයන්ගෙන් මිදුණද කියලා සොයා විමසා බලන්නට ඕන. ඒ සඳහා එක කොනක තමන්ගේ ජීවිතයේ තබා ගන්නට ඕන. තවත් කෙලවරක මුළු ලෝකෙම තබා ගන්නට ඕන. තවත් කෙලවරක බුදුරජාණන් වහන්සේව තබා ගන්නට ඕන. මේ ත්‍රිකෝණයක ඉඳගෙන මේ බුදු ගුණ භාවනාව පටන් ගන්නට ඕන. අපේ අත්දැකීම ඉස්සෙල් අවශ්‍ය කරන්නේ මගේ හිත කෙලෙසෙන කිලුටු වෙන ධර්මතා මොනවාද කියලා හඳුනාගත්තාම ලෝකයේ කටයුතු කරන්නේ බඳු තැන්වල කොහොමද? බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ කොහොමද? මෙන්න මේ පරිශනීය කරනකොට අපට ඉබේම හටගත් මඩපිරි විලෙන් ඉහළ නැගේ සුදු පියුමක් ලෙසිනේ. මඩපිරි විලෙන් ඉහළට නැගුණු සුදු පියුමක් මෙන් බුදුරජාණන් වහන්සේව පෙනෙන්න පටන් ගන්නවා. සමාජය කියලා කියන්නේ මිනිස් සමාජය කියලා කියන්නේ මඩවලක් වගේ අපවිත්‍ර තැනක්. ඒ මඩවලක් වන් මිනිස් සමාජයේ ඉපදිලා මිනිස් සමාජය තුළ නොඇලී නොගැටි ඒ ඉක්මවා වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේව ප්‍රකට කරගන්න පුළුවන්. ඉතින් අපි මේ වෙලාවේ හේතික කෙටියෙන් මතක් කළේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඔබ හිතන්න ඔබට සමාජයේ තුලින් බරපතල නින්දාවක් අපහාසයක් ලැබුණු වෙලාව මිනිමෙරුම් චෝදනාවක් ස්ත්‍රී දූෂණ චෝදනාවක් නිකරුණේ ලැබුණොත් යම් කෙනෙකුට නිවැරදිව ජීවත් වෙද්දී බරපතල ඒබඳු චෝදනාවක් ලැබුණොත් ඔබ මොහොතකට හිතන්න මට ඒ චෝදනාව ලැබුණොත් මගේ සිත මොන වගේ ආකාරයකින් ක්‍රියාකාරී වේවිද? ඒ ඉදිරියේ මගේ දක්වන කායික වාචික මානසික ප්‍රතික්‍රියාවන් මොනවද? එබඳු තැන්වල අපේ ක්‍රියාකාරකම් කෙබඳුද? ඊළඟට බලන්න ලෝකේ තවත් කෙනෙකුට එබඳු අත්දැකීමක් ලැබුණොත් කොහොමද? අපි ඔක්කොම සමාන බවක් තියෙනවා. දැන් බලන්න බුදු සිරිත දිහා උන්වහන්සේටත් ওই චෝදනාව ওই විදිහටම ආවා. උන්වහන්සේ හිත කලබල කරගත්ත බවක්, කිලිසුණු බවක්, කිලුටු වුණු බවක්, ඒ තුලින් දූෂිත වූ මනසින් ප්‍රතික්‍රියාවන් දැක්වූ බවක් බුදු සිරිත තුල දකින්නට ලැබෙනවාද කියලා. දානන්ද හාමුදුරුව කලබල වෙලස වැත්නුවරින් පිටවෙල යන්න ආරාධනා කරද්දී උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දුන්නු අවවාදයේ උපදේශය මොකක්ද? උන් අපට පේනවා මම නම් මේ බඳු තැන්වලදී මෙහිමයි, ලෝකයත් එහිමයි. ඒත් අනේ මගේ බුදුරජාණන් වහන්සේ බඳු තැන්වල කටයුතු කරලා තියෙන මෙහිමනේ. එහෙමනම් ඒ බුදුහිත කෙලසිලා නැහැ, කිලුටු වෙලා නැහැනේ. ඒකාන්තයෙන් මගේ බුදුරජාණන් වහන්සේ කෙලසුන් කෙරෙන් දුරු වී නේද? මේ විදිහේ බෝධි මූලයේ පටන් පරිනිර්වාණයේ මොහොත දක්වාම බුදු සිරිත සොයා බැලුවොත් එක තැනකවත් සිත කෙලෙපුණු තැනක්, කෙලසුණු තැනක්, වචනෙන්, කයින්, ක්‍රියාවෙන් අකුසල සහගත වූ තැනක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. හොයන හොයන හැම තැනකම උතුම් ගුණයක්ම මතුවේවි. ඒ ගුණ මතුවෙන විදිහට අපි බුදු සිරිත හොයා බලන්න පෙළඹුණොත් පුරුදු වුණොත් සැබෑ බුදුගුණ භාවනාව එය වේවි. එහෙත් ඒක එච්චර සරල නෑ, පහසු නෑ. ලොකු වෙහෙසකින් මහන්සියකින් දැනුමක් නුවණක් ඇතුව කළ යුත්තක් වෙනවා. ඉතින් ඒ ගැන හිතන්නට අවස්ථාව සලසමින් අපි දැන් අපේ කවුරුතුරු පුරුදු විදිහට ටික වෙලාවක් බුදුගුණ භාවනාව පියදෙමු. ඒ සඳහා අවශ්‍ය කරන ඒ බුදු නවරහදී බුද්ධ ගුණ ටික අපි යම් ප්‍රමාණයකින් කියවනවා. තමන් පළමු කොටයේ කියවන හඬට සවන් දෙමින් බුදු ගුණයට හිත යොමමින් කන් යොමමින් ඉන් අනතුරුව ඒ ගුණයම තම තමන් විසින්ද මෙනෙහි කරමින් ජීවමාන බුදුරජාණන් වහන්සේව හදවතේ මවාගෙන පහල කරගෙන හදගැබේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දෙසම බලාගෙන උන්වහන්සේ මේ ගුණවලින් යුක්ත නේද කියලා ටිකක් මෙනෙහි කොට බලමු හිත නිවා ගැනීම සඳහා. පළමු කොට අපි තුනුරුවන්ට ජීවිත පූජා කොට වැඳ නමස්කාර කොට සමකරවා ගනිමු දෑත් නලලතටගෙන. සාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේට ජීවිතය පූජා කරමි. චාවීවා ජීවිත පූජාවින් මම වැඳ නමස්කාර කරමි සසර පටන් ගත වන මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන් දොරින් සිදු සියලුම දෝසයනට බුද්ධ රත්නයින්ද ධම්ම රත්නයින්ද සංඝ රත්නයින්ද මට සමාව සමාව ලැබීවා මට සමාව ලැබීවා භාවනා ඉරියව් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ තම ඉදිරියේ වැඩ ඉන්න ආකාරය දකිනින් ඒ දෙස බලාගෙන මෙසේ උන්වහන්සේ පිළිබඳව මෙනෙහි කරන්නේ ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රාඝදීවු කෙලෙස් සතුරං දුරු කළහින්ද රහසින්වත් පවු සංසාර චක්‍රයේ හර සිඳලු හින්ද සියලු පත්ති පූජා සියල්ලටම සුදුසු වන හින්ද අරහං දැනගත යුතු සියලු ධර්මයන් දැන වදාළෙහින්ද අවබෝධ කටයුතු සියලු ධර්මයන් අවබෝධ කළෙහින්ද වැඩිය යුතු සියලු ධර්මයන් වැඩුහින්ද හල යුතු සියලු ධර්මයන් හලෙහින් සම්මා සම්බුද්ධ නම් වන සේක සම්මා සම්බුද්ධ නම් වන සේක සාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වන හින්ද විඤ්ඤා චරණ නම් වන සේක විඤ්ඤා චරණ සාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සාන්ත වූ සුන්දර පුරට වැඩම කළහින්ද සාන්ත වූ සුන්දර වූ නිවන් පුරට මග පැදුහින්ද සාන්ත වූ සංවර වූ කාය විලාසයෙන් හා වාග් විලාසී වන හින්ද සුගත නම් සුගත නම් වන සේක සාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ. සත්ව සංඛාර අවකාශ යන ලෝකත්‍රයම අතට ගත් පතඹුලක් සී දැන වදාළෙහින්ද ලෝක විදුනම් වන සේක. ලෝක විදුනම් වන සේක මෙසේ අනන්ත අප්‍රමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි. 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 සාදු කියන්නේ ඉන්නතනි දැන් නිවා ගත්ත සනස ගත්ත ඒ හපත් සිතුවිලි වලින් යුක්තවම නියුණු සිතින් යුක්තවම අපි මාතෘකාකල ධර්මයටත් හිත යොමලා ධර්මයේ පිළිබඳවත් ප්‍රසාද සිතක් ගුණ දෙන ප්‍රසාදයක් ඇති කරගන්නට අපි මේ වෙලාව යොදා ගනිමු. කාර්මික පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා තමන් වහන්සේගේ සසර පුරා ඒකායන ප්‍රාර්ථනාවක් ඇටියට පතාගෙන ආකාරයෙන්ම තමන් වහන්සේ අවබෝධ කරගෙන අයට අවබෝධ කරවන්නේ දුක් පිරිදිය කරු සංසාර සාගරයෙන් ඈතරව ලෝක සත්‍ය සංසාර සාගරයෙන් ඈතර කරවන්න සද්ධර්මයේ ලෝකෙට දේශනා කළා. ඒ දේශනා කළ සද්ධර්මයයි අපි මේ වෙලාවේදී සිහියට මතකයට නගන්නේ. ඒ දේශනා ධර්මයේ තුලින් අපේ දුක නිවෙන්නට ඕන, අපිටත් සංසිඳීම සැනසීම ලැබෙන්න ඕන, අපිටත් අවබෝධයක් ලැබෙන්න ඕන, අපිටත් සංසාර සාගරයෙන් එතර වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ බඳු ධර්මයකුයි අපිට අහන්නට ශ්‍රවණය කරන්නට මේ යුගයේ අවශ්‍යතාවය විලා පවතින්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකයාට සංසාර සාගරයෙන් එතර වෙන මන්පෙතක් මාර්ගයක් පෙන්වුවා. මේ මාර්ගය උන්වහන්සේ කළ යුතු කාර්ය මගතුටේදී හමු වෙන හැම කෙනෙකුටම මෙහෙම කරන්න, මේ විදිහට කරන්න කියලා යම් වැඩපිළිවෙලක් පැවරුමක් කළා නෙවෙයි. උන්වහන්සේ පෙන්නපු වැඩපිළිවෙල ඊට වඩා ක්‍රමවත් වූ නිරවුල් වැඩපිළිවෙලක් උන්වහන්සේ ලෝකෙට දැක්වුවේ. අපි යන්නේ යථාර්ථයේ ඇත්ත මේ වෙලාවේදී ඉස්සෙල්ල පහල කරගන්නට ඕන, මතු කරගන්නට ඕන. අපි මාතෘකා කළ සතිපට්ඨාන සූත්‍ර දේශනා පාඨයේ පෙන්නවා, ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ. මහණනි, එකම මාර්ගයයි තියෙන්නේ. කුමකටද? සත්තානං විසුද්ධිය, කෙලෙසුණු සත්වයන්ගේ විසුද්ධිය පාරිශුද්ධිය පිණිස. ශෝක පරිදේව, ශෝක පරිදේවයන් ඉක්මවීම පිණිස. කායික දුක් මානසික දුක් නැති කිරීම පිණිස. ආර්ය ඵල උපදවා ගැනීම පිණිස. නිවන සාත්සාත් කරගැනීම පිණිස. එකම මාර්ගයයි තියෙන්නේ. ඒ මාර්ගයේ උන්වහන්සේ හැඳින්වුවා චත්තාරෝ සතිපට්ඨාන. ඒකායනෝ අයං භික්ඛවේ කියලා, එකම මගයි කියලා පෙන්නලා ඒ මාර්ගය තුලින් ලැබෙන ප්‍රතිඵල ටික පෙන්වුවා. විසුද්ධිය ලැබෙනවා, ශෝක පරිදේව ඉක්මවන්න පුළුවන්, දුක් දොම්නස් නැති කරන්න පුළුවන්, මග පල අවබෝධ වෙනවා. නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කුමක් දේ මාර්ගය? සතර සතිපට්ඨානය. දැන් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයක් ලෝකෙට දේශනා කළා. කායේ කායානුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා සතර සතිපට්ඨානයක් පැනෙවුවා. ක්‍රියාව සඳහා මාර්ගයේ හැටියට සතර සතිපට්ඨානයක් පෙන්වුවා. දැන් අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සතියෙන් පටන් අරගෙන ස්කන්ධ බොජ්ජංග නීවරණ ආදී භාවනා දක්වාම ඒ අනුපිළිවෙලින් ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ සතර සතිපට්ඨානෙ පැහැදිලි කරලා තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ එකම මාර්ගය වූ සතර සතිපට්ඨානය පෙන්වලා තියෙනවා සත්‍යංග විසුද්ධිය පිණිස. ශෝක පරිදේව ඉක්මවන්න, දුක් දුම්නස් නැති කරන්න, මගඵල අවබෝධ කරගන්න, නිර්වාණය සාත් කරගන්න. එහෙනම් මටත් ඕන විසුද්ධිය, මේ කෙලෙසුන් බවින් මිදෙන්න. මටත් ඕන ශෝක පරිදේවයන් ඉක්මවල යන්න. මගේ අවශ්‍යතාවයත් දුක් දුම්නස් නැති කරගන්න. මගේ අවශ්‍යතාවයත් මග පල අවබෝධ කරගන්න. මගේ අවශ්‍යතාවයත් නිවන සාක්ෂාත් කරගන්න. එහෙනම් මටත් සතර සතිපට්ඨානය කරන්න සුදුසුයි. සතර සතිපට්ඨානය වඩන්න සුදුසුයි. මේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙනම් දැන් අපිට තියෙන්නේ ඒ දේශනා කළ සූත්‍රයට අනුව මාර්ගයේ වඩන්නනේ. මාර්ගයේ වඩන්න තියෙන වෙන කල යුත්තක් නැහැ. මෙන්න මෙහිම හිතෙන්න පුළුවන්. ලෝකෙන් ගාක් දෙනෙක් එහෙම හිතලමයි කටයුතු කරන්නේ. ආය අමුතු දෙයක් ඕනේ නැහැ මේ සියලු ප්‍රතිඵල ලබන්න. එකම මගයි තියෙන සතිපට්ඨානේ. නම් අපිත් සතිපට්ඨානේ වඩන්න ඕන. ඔන්න සතිපට්ඨානේ වඩනවා. ලෝකෙට මග පෙන්වන උතුමුත් ඒ කාර්යයම කරනවා. එතනදි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෝතනම් වූ ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමිණෙන්න දේශනා කළ එක අංගයකුත් අඩු වෙලා යනවා. කල්යාණ මිත්‍රයෝ එකවරම පෙන්වලා දෙන්නේ යෝනිසෝ මනසිකාරය. සද්ධර්මය අතහැරිනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවට ජීවිත යොමු කරනවා. යොමු කරලා මගඵල ලැබුණා ලැබෙනවා කියන විශ්වාසයකුත් ගොඩනගනවා. හැබැයි මේ වැඩපිළිවෙල තුල සද්ධර්මයට ඉඩක් නැහැ. ධර්මය අහන්න ඕනේ. ධර්මයේ අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අංග හතර එක අංගයක් අඩු කළා. අංග තුනකට සීමා කළා. අද සමස්ත ලෝකයේම බුදුදහමේ ඒහි පස්සික ගුණේ නැහැ. එන්න බලන්න කියලා පෙන්නන්නේ නැහැ. හැම තැනම තියෙන එන්න කරන්න. එව කරව අපිට ගිය ගමන්ම කමටහනක් දෙනවා. භාවනාවක් දෙනවා. මෙහෙම මෙනෙහි කරන්න කියලා මානසිකාර යෝනිසෝ මානසිකාරය දෙනවා. අපි තේ විදිහට මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරමින් අපි හිතනවා හරි අපි ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ ඉන්නවා. මේ ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ ඉන්නකොට කොයි මොහොතේ හරි අර උත්තර ටික ලැබේවි. විසුද්ධිය ලැබේවි. දුක් දුම්නස් සෝක පරිදේව ඉක්මවා යාවි. මගඵල ලැබේවි. නිවන සාත් වේවි කියන මේ විශ්වාසයකින් ඉන්නතුනි මේ ක්‍රමය පිළිබඳව ටිකක් විමසා බලන්න ඕන වෙලාවයි මේ වර්තමාන ලෝකේ උදා වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානේ කාටද පැනෙව්වේ? කාටද දේශනා කළේ? කවුරුන් උදෙසා කළ දේශනාවක්ද කියන එක අවබෝධ කරගෙන නොගත්තු මේක අපි හැමෝටම ලෝකෙ හැමෝටම තියෙන පටන් ගන්න ආරම්භයේ හැටියට සතිපට්ඨාන සූත්‍රයේ තෝරගත්තොත් සතර සතිපට්ඨානයේ තෝරගත්තොත් එක ලොකු වැරද්දක් තියෙනවා. එක ලොකු අඩුවක් තියෙනවා. ඇයි අපි එහෙම අවධාරණයකට කියන්නේ? සතර සතිපට්ඨානය කියන්නේ ක්‍රියාව. සතර සතිපට්ඨානය කියන්නේ ක්‍රියාව. ක්‍රියාව කෙනෙකුට නිකං පණවන්නේ නෑ බුදුවරු. යමක් දැනගත්ත කෙනාට, දැනුවත් වෙච්ච කෙනාට උන්වහන්සේ දෙවනුව කරන පැනවීමයි සතිපට්ඨාන. දැනගත්ත දේ දකින්න, දැනගත්ත දේ දකින්නයි සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේලා ලෝකෙට දේශනා කරන්නේ. දැනගත්තේ නැතුව දකින්න උත්සාහ කළාට ඒක කවදාවත් වෙන්නේ නැහැ. ජානතෝ අහං පස්සතෝ. දැනගත්ත කෙනාමයි දකින්නේ. දැනගත්තේ නැති කෙනෙකුට දකින්න බෑ. දන්න කෙනාමයි දකින්නේ. ඔබ හිතන්න ඔබට යමක් අවශ්‍ය වෙලා හොයනකොට ඒ හොයන දේ පිළිබඳව ඔබට දැනුමක් තියෙන්න ඕන. මම හොයන දේ මෙන්න මේ ප්‍රමාණය, මෙන්න මේ වර්ණය, මෙන්න මේ හැඩය, ඒ පිළිබඳව යම් සටහනක් තියෙන්න ඕන. ඒ දැනුම ඇතුව නම් යමක් හොයන්නේ ඇසට ගැටෙනකොට මහා මේ තියෙන්නේ මම හොයන දේ කියලා හඳුනගන්න පුළුවන්. ඒ සටහන හිතේ නැත්තම්, ඒ දැනුම නැත්තම් හොයන දේ අතට ගන්න බෑ කවදාවත්. මොනවා අතට ගනීද කියලා හිතා ගන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ මේ සඳහා පුංචි උපමාවක් දේශනා කරනවා. එක තරුණයෙක් ජනපද කල්යාණිව හොයනවලු. හැම තැනම ඇවිද ඇවිද ජනපද කල්යාණිව හොයනවා. හිතවන්තයෝ සත්පුරුෂය අහනවා, කවුද පින්වත හොයන්නේ? ජනපද කල්යාණි. ජනපද කල්යාණි කොහේද ඉන්නේ? නම මොකක්ද? දන්නේ නෑ. ජනපද කල්යාණිගේ අම්මා තාත්තා කවුද? දන්නේ නෑ. ජනපද කල්යාණි කොයි රටේද ඉන්නේ? දන්නේ නෑ. කොයි නුවරද ඉන්නේ? ඒත් දන්නේ නෑ. කොයි ගමේ පළාතේද ඉන්නේ? ඒත් දන්නේ නෑ. කොයි වීටියද ඉන්නේ, කොයි ගෙදරද ඉන්නේ ඒත් දන්නේ නැහැ. ජනපද කල්යාණි මොන වගේ කෙනෙක්ද ඒත් දන්නේ නැහැ. ජනපද කල්යාණි ගැන කිසිවක් දන්නේ නැහැ. ජනපද කල්යාණි ගැන හොයනවා. කවදාවත් මේ තරුණයාට ජනපද කල්යාණි හොයාගන්න බෑ. ඒ වගේ ඔබ බලාපොරොත්තු වෙන සතිපට්ඨානයෙන් නිවන සාත් කරන්න නම්, මගඵල ලබන්න නම්, ඒක නොදන්න කෙනෙකුට ලැබෙන්න විදිහක් නෑ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ටික දේශනා කරන්නේ යම් දැනුමක් නුවණක් ඇති කරගත්ත කෙනාට. අපි ඊයේ රාත්‍රියේ පුංචි උපමාවක් මතක් කළා, දැන් අපි ඒක මෙතනට සම්බන්ධ කරගන්නවා. වතුර කාන්දුවක් නිසා ගේ මඩ වෙනවා. දැන් මඩ වෙන කාරණාවට හේතුව තමයි වතුර. මඩ වෙන්නේ වතුර නිසා කියලා පේනවා, තේරෙනවා. හැබැයි දුකින් මිදෙන්න ගියාම වතුර තමයි දුකට හේතුව කියලා වතුර නැති කරන්න ගියොත් මුළු ලෝකෙම තියෙන වතුර නැති කරන්න වේවි. සප්ත සූර්යෝද්ගමනයක් කරගන්න වේවි ලෝකේ වතුර සිඳින්න. එහෙම නැතුව බෑනේ කරන්න. එහෙත් මඩ වෙන්නේ වතුරින්ද තමයි. මෙතන මඩ වෙන්න ගලාගෙන එන වතුර කොතනින් දෙන්නේ කියලා හොයාගත්තොත් එතන පුංචි සිදුරක් වෙන්න ඇති තියෙන්නේ. ඒ සිදුර හොයාගෙන එහෙනම් මෙතනුනුයි වතුර ගලන්නේ, මෙතනයි දුකට හේතුව. මඩ වෙන්න හේතුව මෙතන, දුකට හේතුව මෙතන. එහෙනම් දැන් පිළියම තියෙන්නේ කොතනද? සිදුර වහන එක. සිදුර වහන්න ඕන. දැන් ඔන්න නුවණක් තියෙන සිදුර වැහුවොත්, මෙතන වැහුවොත් වතුර කාන්දුව නතර වෙනවා. වතුර කාන්දු වීම නතර වුණොත් අර කරදරින් නිදහස් වෙනවා. දැන් ওই දැනුම් තුන මදි. දැන් වහන හැටි දැනගන්න එපේ. මේ සිදුර වහන්නේ කොහොමද කියලා දැනගන්න ඕනනේ. මොනහරි දෙයක් මතු පිටින් ගාලා අලවලා හරියන්නේ නැහනේ. මේ කාන්දුවේ තරමට ගැළපෙන පිළියමක් නුවණට එන්නට ඕන, හිතට එන්න ඕන. මේ කාන්දුවේ හැටියට පිටින් මොනහරි ගාලා අලවලා බෑ. ස්ටොප් ලීක් ගාලා බෑ. මේකට හොඳ පිළියමක් යොදන්න ඕන. මොන යාට මේ ගලාගෙන එන වේගයේ තරම දැක්කහම තේරෙනවා මේක ලොකු කාන්දුවක්. මේක හදන්න නම් මේ ටැංකියේ වතුර හිස් කරන්න ඕන. ටිකක් වේලෙන්න හරින්න ඕන. තව ටිකක් පළදු කරන්න ඕන. පළදු කළා මෙන්න මේ ගම්මික ගාලා ඊට උඩින් මේ බදාමයක් අලෝලා මේ විදිහේ යම් ආලේපයක් කළොත් මේ සිදුර සම්පූර්ණයෙන්ම වහන්න පුළුවන්. ඔන්න වහන්න ඕන ක්‍රමෙත් යාගේ හිතට ආවා. දැන් මඩ වෙන බල දන්නවා, මඩ වෙන තැනට හේතුව දන්නවා, හේතුව නැති කරන්න ඕන කියලා දන්නවා, හේතුව නැති කරන්නෙත් මෙහෙමයි කියලා දන්නවා. දන්න කෙනා තමයි ඔන්න දැන් සිදුර වහනවා කියන ක්‍රියාව පටන් ගත්තේ. දැන් අපි මේ නිදර්ශනය හොඳට මතක් කළා. දැන් නැවත මතක් වුණා. ඔන්න දැන් ටැංකිය හදනවා, අර දුකෙන් මිදෙන නිදහස් වෙන ක්‍රියාව මේ සතර දැනුමෙන් එකක් හෝ අඩු කෙනෙකුට ලබන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. මඩ වෙන බවක් දැක්කා, මඩ වෙන තැනත් හේතුවක් දැක්කා, මේක වහන්න ඕන කියන තැනුවක් තිබුණා. වහන හැටි දැනුමට එකතු වුණේ නැත්තම් අර තුන් දැනුම මේක තුනක් වහනවා කියන ක්‍රියාව වෙන්නේ නැහෙනි. සිදුර වහනවා කියන ක්‍රියාව වෙන්න අඩු නැතුව සතර දැනුමම ඕන. එහෙනම් මේ සරල නිදර්ශනයේ තුල මේ පුංචි කරදරයෙන් මිදෙන්නත් සතර නුවණක් සතර දැනුමක් මූලික වෙලයි ක්‍රියාව පටන් ගන්නෙ. පැහැදිලිනේ? සතර දැනුමක් මූලික වෙලාමයි ඒ සරල වූ දුකෙන් කරදරයෙන් මිදෙන්නත් ක්‍රියාව පටන් ගන්නෙ. දැන් ඔහු සුදුසු ඇඳුමක් ඇඳගෙන තැන්පිය හිස් කරලා වේලෙන් නැරලා කටුමිටි අරගෙන පළුදු කරලා ගම් එකක් ගාලා ඊතෝඩින් බදාම අලවලා ආපහු ආලේපයක් කරලා මේ ක්‍රියාව කරනවා කියන කෘත්‍ය, ඒකට අපි කියමු කෘත්‍ය කියලා. කෘත්‍ය ලැබුණේ අර සතර දැනුමින් නුවණින් වනතුරුව. ඉතින් පින්වතුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා, සසර දුක් ගෙවනවා කියන ක්‍රියාවට කොච්චර බරපතල ක්‍රියාවක්ද? මේ සංසාර දුක් ගෙවා දානවා කියන එක ඒක ආවගියාවට කරන්න පුළුවන් එකක්ද? කවුරු හරි කරන පැනවීමකින් කවුරු හරි දෙන කමඨහනකින් මේක කළාම හරි මෙහෙම කළාම හරි මෙහෙම මෙනෙහි කළාම හරි මෙම ආස්වාස ප්‍රස්වාස කළාම හරි මෙහෙම පිම්බෙන හැකිලෙන හැටි බැලුවාම හරි මෙහෙම කයේ දැනීම් බැලුවාම හරි මේ ඇස් කන් ආසාදී ආයතනයන්ගේ අනිත්‍ය බැලුවාම හරි වෙන කරන්න දෙයක් නැහැ මෙහෙම කරන්න මෙහෙම බැලුවාම ඔක්කොම දුක ගෙවෙයි කියලා කවුරු හරි කිව්වොත් ඒක එච්චර සත්‍ය කියමනක් නෙවෙයි. දැන් ඔබ දන්නවා කෘත්‍ය ලැබුණේ සතර දැනුමකින් අනතුරුවමයි කියලා. ඉතින් ওই දේශනාව බුදුහාමුදුරුවෝ ඒ විදිහටම කළානේ. ති පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං. මම මේ ඥාන දර්ශනේ මේ සම්බුද්ධත්වයේ ලැබුවේ කොහොමද කියලා උන්වහන්සේ දේශනා කළානේ පළවෙනි දේශනාවෙම ධම්මචක්ක දේශනාවේදී. පරිවට්ටං ද්වාදසාකාරං වට්ට තුනකින් දොළොස් ආකාරයකින් වට්ට තුනකින් 16 ආකාරයකින් දොළොස් ආකාරයකින් උන්වහන්සේ මේක අවබෝධ කළා. උන්වහන්සේ දේශනා කරනවා දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. මේ දුකයි, මේ සමුදයයි, මේ නිරෝධයයි, මේ මාර්ගයයි. මේ සත්‍ය ඥාන ටිකෙන් අනතුරුවමයි කෘත්‍ය ඥාන. දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන. කෘත්‍ය ක්‍රියාව ඇති කෙනාටමයි දුක්ඛ සත්‍යයේ කෘත ඥාන, සමුදය සත්‍යයේ කෘත ඥාන, නිරෝධ සත්‍යයේ කෘත ඥාන, මාර්ග සත්‍යයේ කෘත ඥාන. දුක්ඛ සත්‍ය අවබෝධ කළා, සමුදය සත්‍ය ප්‍රහාණය කළා, නිරෝධේ සත්‍ය සත්‍ය සාත් කළා, මාර්ග සත්‍ය වැඩුවා කියලා වෙන කල යුත්තක් නැහැ කියන නුවණ ලැබෙන්නේ කෘත ක්‍රියාව අවසන් කළා. අවසන් කළ ක්‍රියාව පටන් ගත්ත කෙනා කෘත්‍ය දුක්ඛ සත්‍ය කෘත්‍ය ඥාන, දුක්ඛ සත්‍ය අවබෝධ කරවනවා, සමුදය ප්‍රහාණය කරනවා, නිරෝධය සාත් කරමින් ඉන්නවා, මාර්ගයේ වඩමින්. දැන් මේ කෘත්‍යයේ දෙන්නේ කවුද? දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. මේ දුක්ඛ සත්‍යයයි, මේ සමුදය සත්‍යයයි, මේ නිරෝධ සත්‍යයයි, මේ මාර්ග සත්‍යයයි කියලා සතර නුවණ සතර දැනුම හඳුනාගත් කෙනා. මේ සතර නුවණ සතර දැනුම උපදිනකොට එතන ගොඩ නැගෙනවා කෘත්‍ය ක්‍රියාවට සුදුසුකම මොකක්ද? සම්මාදිට්ඨිය. මාර්ගය ක්‍රියාව. එතකොට මාර්ගය කියලා කියන්නේ ක්‍රියාව. මාර්ගය එකවර උපදින්නේ නෑ. මාර්ගය උපදවන්න ඕන එක. මාර්ගය උපදින්නේ, ක්‍රියාව උපදින්නේ දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත් නැති කරන මගත් මේ සතර නුවණ සතර දැනුම ලබා ගැනීමෙන් අනතුරුයි. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං ඉදං උච්චති මිච්ඡාදිට්ඨි ඉදං උච්චති අවිජ්ජා. මේ අවිද්‍යාව ඉඳගෙන මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන කෘත්‍ය ක්‍රියාව කරන්න බෑ, මාර්ගය වඩන්න බෑ. ඒක මාර්ගයක් වේවි, අපි නැහැ කියන්නේ, මාර්ගයක් වෙයි. හැබැයි ඒක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය නෙවෙයි. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය නෙවෙයි. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය වෙන නම් එතන දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨි. මේ සතර නුවණ සතර දැනුම ලබලා තියෙන්න ඕන. දැන් අපි අරණි දර්ශනයේදී මඩ වෙන බව දැක්කා. දුක පිළිබඳව වන දුක හඳුනාගත්තා. දුකට හේතුව හොයාගත්තා. මෙතනයි දුකට හේතුව. හේතුව මෙතනින් පටන් ගන්න. සිදුර වහන්න ඕන කියලා දැනගත්තා. දුක නැති කරන්න ඕන, නැති කරන්න ඕන කියලා, නැති වෙන්නේ මෙහෙමයි කියලා දැනගත්තා. ඒ දුක නැති කරන්නේ මෙහෙමයි. මේ පිළියම් යොදන්න ඕන කියන දැනුමත් ලැබුණා. ඒ දැනුම් හතරට අනතුරු වෙන්නේ ක්‍රියාව හම්බ වුණේ. එහෙලම් පින්වතුනි, මේ ලෝකේ කාට හරි දුක කියන්නේ මොකක්ද කියලා කියා දෙන්නේ නැතුව, දුකට හේතුව මෙතනයි කියලා කියා දෙන්නේ නැතුව, දුක නැති කරන්නේ නැති වෙන්නේ මෙතනයි කියලා කියා දෙන්නේ නැතුව, නැති වෙන මාර්ගයේ ක්‍රමය මේකයි කියන දැනුම ලබා දෙන්නේ නැතුව, අපි හැමෝටම හරි ලේසි කමටහනක් දෙන්න. ආනාපාන සතිය වඩන්න කියන්න, පිම්බෙනවා හැකිලෙනවා බලන්න කියන්න, එහෙ කනනාසය අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න කියන්න, කය තුල දැනෙන දැනීම් ටික බලාගෙන බලාගෙන යන්න කියලා කියන්න, කයෙන් මිදෙන්න කයෙන් අත්හැරෙන්න කියලා කියන්න, මේ වගේ නානාවිත කමටහනක් දීලා හිත නිවන්න සංසිඳවන්න හරි ලේසි. හැබැයි අර කියපු උත්තර ටික එන්නේ නැහැ. විසුද්ධිය ලැබෙන්නේ නැහැ. ශෝක පරිදේව ඉක්මවන්න බෑ. දුක් දුම්නස් දුරු වෙන්නේ නැහැ ඒ ක්‍රමයේ තුල. මගඵල ලැබෙන්නේ නැහැ. නිවන සාත් කරන්නට බෑ. ඒ උත්තර ටික ලැබෙන්න නම් මේ දුකයි මේ සමුදයයි මේ නිරෝධයයි මේ මාර්ගයයි කියන දැනුම ලැබලා තියෙන්න ඕන. ඔන්න ඔය දැනුම ලැබපු කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානෙ වඩන්න කියලා පනවන්නේ. අපි ඒ පූර්ව කොටස අතහැරලා අපි ඔක්කොටම පනවපු දේශනාවක් ඇටියට මේක එකවර දෝතට ගත්තොත් මේක දරන්න බෑ. ඔරොත්තු නොදෙන එකක් වෙනවා. වැරදි පාරවල් වලට, වැරදි නිගමන වලට ලක් වෙන තැනක් වෙනවා. එනිසා පින්වතුනි, සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ පනවන්න පෙර ඔවුන් සතු දැනුම නුවණ කෙබඳුද කියලා විමසලා බලපු කෙනෙකුට තමයි සතිපට්ඨාන දේශනාවේ අරුත වැටහෙන්නේ. දැන් අපි දන්නේ නැත්තම් මොකටද මේ කය දිහා බලන්නේ? අසුභ වශයෙන් බලන්නේ මොකටද? ආනාපාන සතිය වඩන්නේ මොකටද? ධාතු වශයෙන් බලන්නේ මොකටද? නව සිවතික බලන්නේ මොකටද? බැලුවාම මොකද්ද වෙන්නේ? මේක නිමාව කොතනද? මේකමද අවසානය? අපි ප්‍රශ්න ටිකක් ඇහුවොත් නිවන් දකින්න මොකද කියලා ඇහුවාම සතිපට්ඨානිය වඩන්න ඕන කියනවා. හොඳයි, දැන් අපි ඇහුවොත් සතිපට්ඨානිය වැඩුවාම කොහොමද නිවන් හම්බ වෙන්නේ කියලා? මෙහිම වඩනකොට හිත සමාධි වෙලා මගපල ලැබෙයි කියන විශ්වාසයක් තියෙනවා. මෙහෙම කළොත් එහෙම වෙයි කියන විශ්වාසයක් තියෙනවා. අනිමාර්ථය සම්භාවියක් ක්‍රියාවක් බවට පත් කරලා තියෙන ලෞතර ආධම. මේක වැරදි. මේක නිවැරදි වෙන්න ඕන ලෝකයේ තුල. සතිපට්ඨානය වඩන්නට පෙර උන්වහන්සේ දහම දේශනා කළ ඒ දේශනාවට ලක්වෙච්ච අය මොන වගේ සුදුසුකම් සපයා වාසය කළ අයද කියලා හිතලා අපිත් ඒ මූලික සුදුසුකම් ටික හදාගත්තොත්, ඒ දැනුම ලබාගත්තොත් මේ ක්‍රියාවට මේ කෘත්‍යයට සුදුසුයි. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකක්ද? දුක නැති වෙන්නේ කොතනද? නැති කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුව සතිපට්ඨානිය වඩන්න ගියෝ. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ සතිපට්ඨානිය වඩලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා. චතුරාර්ය සත්‍ය කියන එක තනින් තනින් අවබෝධ වෙන එකක් බව ඇත්ත. එහෙත් මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ, සම්මාදිට්ඨියනේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ සතර නුවණනේ. ඒ පිණිස යම් නුවණක්, දුක පිළිබඳව දැනුමක්, දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං, ඉදං උච්චති සම්මාදිට්ඨි කියලානේ දේශනා කළේ. ඒ සතර නුවණ යෙදුනේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නෑනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැත්නම් ක්‍රියාවක් කොහෙන්ද? ක්‍රියාවක් කෘත්‍යයක් නැත්නම් කෘත ඵලය කොහෙන්ද? ලැබෙන්නේ නෑ. එහෙනම් දැන් අපි බලන්න ඕන ඒ කාය අනුපස්සනාව වඩන්නේ, ඒ චිත්ත අනුපස්සනාව බලන්නේ, ඒ වේදනා අනුපස්සනාව වඩන්නේ, ඒ ධම්මන පසනාව වඩා මොකටද? මේකෙන් වෙන්නේ මොකක්ද? ඒකේ අරමුණ, අවසාන අරමුණ මොකක්ද? මේකම නිමාවද? මේ ටිකට උත්තර අපිට ඕන. එහෙම නැති වුණොත් අපි අතරමං වෙනවා, මං මුලා වෙනවා. හොඳයි පින්වතුනි, අපි බලමු මොනවද අපි දැනගෙන තියෙන්නේ. දුක්ඛේ ඥානන්ද, අපි දුක්ඛේ අඥානන්ද. දුක කියලා අපි මොනවටද දුක කියලා කියන්නේ? දුක පිළිබඳව දැනුම, දුක පිළිබඳව නුවණ මොනවද අපි ළඟ තියෙනවද? අපිට හිතෙන්න පුළුවන් ඇයි නැත්? අපිට හොඳට දැනෙනවා දුක. අපිට හොඳට දැනෙනවා දුක. අපි දුක පිළිබඳව හොඳ අත්දැකීම් ඇති අය කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඔයටික දුක්ඛේ ඥානේ නම් ඔය දුක්ඛේ ඥානේ ලෝකයේ ආගමික ભેදයක් නැතුව හැමෝටම තියෙනවා. හැමෝටම තියෙනවා. ඒ දුක පිළිබඳව දැනුම ලෝකෙ හැමෝටම තියෙන. එහෙනම් හැමෝම දුක්ඛේ ඥානං. තණ්හාව දුකට හේතුවයි කියලා දන්නවා ඇතින් වද්දිනේ ලෝකෙ. දුක්ඛ සමුදය ඥානයත් ඇති. තණ්හාව නැති කරන්න ඕන දුක නැති කරන්න නම් කියලා දන්නවා ඇති. එහෙම කතා කළොත් නිරෝධය ඥානයක් තියෙනවා කියලා ඇති. ඒක නැති කරන්න මොකද්ද කරන්න ඕන කියලා ඇහුවාම හැමෝගෙම උත්තරේ ඒ භාවනා කරන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමානයි භාවනාව කියන තැනට. මෙන්න මේ දුක කියලා හඳුනාගත්ත තැනක් තියෙන දුකට හේතුව තණ්හාවයි කියනවා. තණ්හාව නැති කරන්න ඕන. තණ්හාව නැති කරන්න නම් භාවනා කරන්න ඕන. මේකනේ අපි හුඟක් දෙනෙක්ගේ උත්තරේ අදහස. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන දහම ටිකක් මීට වඩා විමසීමෙන් සොයන්න වෙනවා, විමසන්න වෙනවා. අපි අත්විඳින දුකක් ලෝකේ තියෙන බව ඇත්ත. අපි ගත්තොත් මොකද්ද දුක්ඛ සත්‍ය කියලා බොහොම ඉක්මනින් උත්තර දේවී ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ, පේ විපයෝගෝ දුක්ඛෝ, යම්පි සම්න ලබති තම්පි දුක්ඛං, සංකිටේන පංචපාදානක්ඛන්දා දුක්ඛ. හරි ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් දුක්ඛ සත්‍ය මේ. මොකද්ද ඉපදීම? මොකද්ද ජරාව? මොකද්ද ව්‍යාධිය? මොකද්ද මරණය? අපි මේ පිළිබඳව ලැබපු දැනුම නුවණ මොකද්ද? අපි මේ සාමාන්‍ය ලෝකේ දන්න හඳුනන දේද මේ කියන්නේ මෙතන? මතකද දා සිද්ධාර්ථ කුමාරයා සන්න යමතිත් එක්ක වන උයනට ගිය දවස? ඒ උයන්නට යන ගමනේදී හමුණු සතර පෙර නිමිති මතකයි. චන්නගෙන් අහනවානේ සිද්ධාර්ථ කුමාරයා, කවුද මේ චන්න, මොනවද මේ වෙලා තියෙන්නේ? චන්න කියලා දෙනවානේ ජරා ව්‍යාධි මරණය ගැන චන්න බණ කියලා දෙනවා. මේ ලෝකේ අපි හැමෝටම අයිති උරුම ධර්මතාවය මේක තමයි. ඔබ වහන්සේත් මේ වගේ ලෙඩ වෙනවා. ඔබ වහන්සේත් මේ වගේ වේවුල වේවුල හැරමිටියකින් යන්න වේවි. එහෙමත් බැරි වෙච්ච දවසක එක තැන මල මුත්‍රා ගොඩේ ඇද වැටේවි. ඔබ වහන්සේත් මේ වගේම කවදා හරි කාගේ හරි කරපිටින් යන්න වේවි. මැරෙනවා. චන්න කියලා දුන්නානේ ජරා ව්‍යාධි මරණය. හැබැයි එදා ඇසතු බෝරුක මුල වැඩ ඉඳගෙන උන්වහන්සේ දේශනා කළේ තුබ්බේ අනනුසුතේ සුධම්මේසු පෙර නොයසු විරෝධහමක් අවබෝධ කළා කියලා. චන්න කියලා දුන්නා ධහම අවබෝධ කරගත්තා කියලාද කිව්වේ? පෙර නොයසු විරෝධහමක් අවබෝධ කළා කියලා හඬ නගලා කිව්වේ. එහෙනම් චන්න කියලා දුන්නු දේ වෙන්න බෑනේ. චන්න කියලා දුන්නු ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රියන්හායික් වීමේ, ප්‍රියන්හාගෙන් වෙන්වීමේ, කැමැති දේ කැමැති ආකාරයෙන් නොලැබීමේ දුක වෙන්න බෑනේ උන්වහන්සේ අවබෝධ කළ දේ. දැන් අපේ දුක්ඛ සත්‍ය පිළිබඳව දැනුම චන්න කියලා දුන්නු ටික. චන්න සිද්ධාර්ථ කුමාරයාට කියලා දුන්නු බණ තමයි අපි දන්නේ. තුබ්බේ අනනුසුතේ සුධම්මේසු පෙරනොයසු විරු, ඒ අවබෝධ කරගත් ධර්මයේ ගැන අපි තාම දන්නේ නෑ. දුක දැනගත්තා නම් දුක දැනගත්ත මොහොතේම සමුදය නිරෝධයේ මාර්ගය එතනම යෙදිලා සංයුත්තනිකාය දෙකේ සූත්‍රයක සඳහන් වුණා. භික්ෂුන් වහන්සේ නමක් මතක් කරනවානේ දුක දුක හැටියට හඳුනනකොටම සමුදේ නිරෝධේ මාර්ගයේ එතන යෙදිලානි කියලා. මේ අසාගෙන ඉන්න ගවම්පති හාමුදුරුවෝ කියනවනේ ඇවැත්නි බුදු හාමුදුරුවෝ හමුවේදී මම මේ දේශනාව ඇහුවා. උන්වහන්සේ ඉදිරියේදී මම මේ දහම පිළිගත්තා. ඒක එහෙමමයි මහණෙනි. අපි හරියට එකම කාරණාව දුක කියන්නේ මොකක්ද කියලා. ජාති දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්, දුම්නස් කියන්නේ මොනවද කියලා. මේ සම්මත දහම ඉක්මවාගේ අවබෝධයකට අපි ආවොත් සමුදේ නිරෝධේ මාර්ගයේ පිළිබඳව දැනුම එතනම යෙදෙනවා. අන්නේ නුවණ ලැබපු කෙනාට, ඒ දැනුම ලැබපු කෙනාට ඒ දැනගත් දහම දකින්න තියෙන වැඩපිළිවෙල කුද්ධිය ක්‍රියාව තමයි සතිපට්ඨානය කියන්නේ. ඒ නිසා ඒ ටික නැතුව, ඒ ටික අසහා දැනගන්න නැතුව කල්යාණ මිත්‍ර ආශ්‍රයකින් යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එක අපිට ලබන්න පුළුවන් කමක් නැහැ මේ ශාසනය තුල. නිසා අපි මෙච්චර කාලයක් ලෝකයේ තුල රැවටුණා, මුලාවටපත් වුණා. අපි නිවන් දකින්න කියලා නොඑක් නොඑක් දේ කළා. ඒත් අද වෙනකනුත් අපිට ලැබිච්ච විසුද්ධියක් නැහැ. දුක් දුම්නස් දුරු වෙලා නැහැ. ශෝක පරිදේව ඉක්මවා ගිහිල්ලා නැහැ. මගඵල ලැබිලා නැහැ. නිවන සාත්‍යලා නැහැ. අදත් අපි අනිත් අය වගේම හඬා වැළපෙනවා. අනිත් අය වගේම කම්පා වෙනවා, දුකටපත් වෙනවා. අනිත් අය වගේම ඇලෙනවා නම්, ගැටෙනවා නම්, බැඳෙනවා නම්, මුලා වෙනවා නම් මේ කටයුත්ත කළා යත්, කරන අයත් මේ කරන ක්‍රියාව තුළ ප්‍රතිඵලය මොකක්ද කියන එක අපි ටිකක් අවංකව හිතලා විමසලා බලන්න වෙනවා. ඉතින් ඒ ටික තමයි දැන් අපට ඉදිරියට දැනගන්න ඕන. මොකක්ද ඒ සඳහා කළ යුතු කාර්යය? මොනවද ඒ සඳහා දැනගත යුතු කාර්යය? ඉතින් අපි ඒ ටික පිළිබඳව දැන් ටිකක් අපහසුයි. දුක දැනෙනවද? දුක්ඛ සත්‍ය දැන් ටික ටික ප්‍රකට වෙනවා. ඉතින් ඒක තව ටිකක් පස්සට තියලා අපි හැමදාම දුකෙන් මිදෙන්න අපි ළඟත් තිබුණානේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. දුක දැනුණාම අපි දුක නිවා ගන්න පිළිවෙලක් අපි ළඟ තිබුණා. බඩගිනි වුණාම බත් ටිකක් හොයාගත්තා. පිපාසය දැනුණාම වතුර ටිකක් බිව්වා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. කකුල නමාගෙන ඉන්නකොට දුකයි, දුක නැති කරන්නේ මෙහෙමයි කියලා දිගහැරියා. දිගහැරගෙන ඉන්නකොට දුක ආවා ආපහු, දුක නැති කරන්නේ මෙහෙමයි කියලා ආපහු නවාගත්තා. ඉතින් අපි හැමදාම දුකෙන් දුකට ගියා. හැබැයි හිතුවා සැප ලැබුණා කියලා. එනිසා කොහොමුණත් අපි මේ දුකත් මේ දුකත් සියලු දුකත් හරි තැනින් දැන වටහා ගමු. ටිකක් කායික අපහසුකම් මගහැරෙන්නේ කුංචි විවේකයක් අරගෙන.